අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ විශේෂයෙන්ම හතරවන පාඩම වන 10 ශ්‍රේණියේ තියෙන ශ්‍රී ලංකාවේ කුෂිකර්මාන්තය කියන පාඩම සම්බන්ධයෙන් තමයි අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේක සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ පාඩම හතරවෙනි පාඩම හැටියට තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මේ පාඩමෙන් පුතේ අපි ගත්තොත් මේකේ නිපුණතාවය දක්වලා තියෙනවා. මේකේ නිපුණතාවය තමයි මේ පාඩමට අදාළව තියෙන භෞතික හා මානුෂ අන්තර් ක්‍රියාවලිවල භෞතික හා මානුෂ පරිසරය කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ අවබෝධයෙන් යුතුව කටයුතු කරයි. එසේම එකේ නිපුණතා මට්ටම තමයි ශ්‍රී ලංකාවේ කුෂිකර්මාන්තය සත්ව පාලනය හා ධීවර කර්මාන්තය විස්තර කර ආර්ථිකය තුළ ඒවායේ වැදගත්කම විමර්ශනය කරයි. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් දුවේ පුතේ මේකේ නිපුණතාවය හා නිපුණතා මට්ටම කියන එක අපිට හඳුනා ගැනීමක් කරන්න. විශේෂයෙන්ම මම මෙතනින් එහාට කතා කරන්න බලාපොරොත්තු වෙන ආදරණීය දුවේ පුතේ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සමන්විත වෙනවා. පළමු කොටස සහ දෙවන කොටස කියලා. ඒකෙදි පුතේ පළමු කොටසට අපිට බහුවර්ණ ප්‍රශ්න 40ක් හම්බ වෙනවා. ඒකට පිළිතුරු සපයන්න ඕන. දෙවන ප්‍රශ්න පත්‍රය ගත්තොත් එහෙනම් පුතේ ඒකේ අයන්න සහ ආයන්න සහ ඊ කියලා කොටස් තියෙනවා. මේ කොටස් තුන සම්පූර්ණ වෙනවා. විශේෂයෙන්ම එකට 50,000 සිතියම් කොටසක්, ඒ වගේම ලෝකේ සිතියම් කොටසක් ආදී කොටස් වලින් මේක සම්පූර්ණ වෙනවා. ඊළඟට දෙවන ප්‍රශ්න පත්‍රයේ තියෙනවා තව කොටසක් පුතේ. ඒක තමයි අපි රචනාමය ප්‍රශ්න ලියන්න සැපය යුතු කොටසක් තියෙනවා. විශේෂයෙන් මේ රචනාමය ප්‍රශ්නය සපයන කොටසේ ප්‍රශ්න අංක 2 සිට ප්‍රශ්න අංක 8 දක්වා ප්‍රශ්න 7කින් රචනාමය ප්‍රශ්න සමන්විත වෙනවා. ප්‍රශ්න අංක 2 ඉඳන් ප්‍රශ්න 8 දක්වා රචනාමය ප්‍රශ්න එතන සමන්විත වෙනවා. දැන් මේකෙදි පුතේ විශේෂයෙන් මම කියන්න ඕන අපි මේ රචනාමය ප්‍රශ්නයක් තෝරා ගැනීමේදී ඒ ප්‍රශ්න ටිකෙන් අපි විශේෂයෙන්ම තෝරගන්න ඕන අපිට උපරිම පිළිතුරු සපයන්න පුළුවන් සාර්ථකව පිළිතුරු සපයන්න පුළුවන් ප්‍රශ්න 4ක් නම තෝරගන්න ඕන. පුතලට මම කියන එක පැහැදිලි ඇති. ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් තිබ්බට 7ක් විතර තිබ්බට ඒ 7ෙන් අපි රචනාමය ප්‍රශ්න තෝරගන්න ඕනේ 4ක්. මේ 4 ලියද්දී තමන් සතුව උත්තර හොඳට තියෙන තමන්ට උත්තර සැපියේ හැකි ප්‍රශ්න 4ක් අපි තෝරගන්න ඕන. මේ 4ක් තෝරගෙන තමයි පුතේ අපි පිළිතුරු සැපීම කරන්න ඕන. දැන් විශේෂයෙන් මම කියන්න කැමති රචනාමය ප්‍රශ්නයක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනේ අවබෝධයෙන් යුතුව තමයි අපි පිළිතුරු සැපීම කරන්න ඕන. විශේෂයෙන්ම ගත්තොත් එහෙම රචනාමය ප්‍රශ්නයක පළවෙනිම තියෙනවා නම් කරන්න කියලා. මේ නම් කරන්න කියන කොටසට පුතේ අපිට හම් වෙන්නේ ලකුණු 2ක වගේ ප්‍රමාණයක්. ඊළඟ කොටස තමයි ඒක දෙවෙනි කොටස තමයි සඳහන් කරන්න කියලා තිනවා. සඳහන් කරන්න කියලා තියෙන කොටසට සාමාන්‍ය හම් වෙන්නේ ලකුණු 3ක වගේ ප්‍රමාණයක්. ඊළඟ තමයි පැහැදිලි කරන්න, එහෙම නැත්නම් විස්තර කරන්න, එහෙම නැත්නම් කෙටියෙන් විස්තර කරන්න කියලා තියෙන කොටසක්. ඒ කොටසට ලකුණු 5ක වගේ ප්‍රමාණයක් හම් වෙනවා. ඒතර මේකට උපරිම අපිට ලකුණු 10ක ප්‍රමාණයක් තමයි එක ප්‍රශ්න රචනාමය ප්‍රශ්නයකට ඔබට පිළිතුරු සපයලා උපය ගන්න පුළුවන් ප්‍රමාණයකට හරි ගස්සලා තියෙන්නේ. ඉතින් මේකෙදි ආදරණීය දුවේ පුතේ අපි ඉතාම සාර්ථකව මේවට පිළිතුරු ලියන්න ඕනේ. ඒකේ පළවෙනි කාරණාව තමයි මම කියන්න කැමති අපි මේ ප්‍රශ්නේදී අහලා තියෙන දේවල් පමණක් ප්‍රශ්نين අහලා තියෙන දේට පමණක් පිළිතුරු සැපීම කළ යුතුයි. විශේෂයෙන් නම් කරන්න කියලා තිබ්බොත් නම් කරන වැඩේ විතරයි. සඳහන් කරන්න කියලා තිබ්බොත් පුතේ ඒ කොටසදී සඳහන් කරන වැඩේ විතරයි. විස්තර කරන්න කියලා තිබ්බොත් පුතේ ඒකල විස්තර කරන කොටස විතරයි අපි කරන්න ඕන. දැන් සමහර පිළිතුරු පත්‍ර අපි බලද්දී අපි දකිනා ඊට හාත්පසින් වූ වෙනස් දේවල් කරපුවාම පුතේ ඒ ලකුණු ප්‍රමාණයත් අපරාදේ, විශේෂයෙන්ම කාලයත් අපරාදේ. එහෙනම් මම අවධානයෙන් කියනවා දරුවන්ට මේ අහලා තියෙන දේ පමණක් කරන්න කියලා. නැත්තම් පිළිතුරු සපයන්න කියලා. විශේෂයෙන්ම ගත්තොත් එහෙනම් පුතේ අද කතා කරන්න යන පාඩම අපි ශ්‍රී ලංකාවේ කුෂිකර්මාන්තය කියන එක. ශ්‍රී ලංකාවේ කුෂිකර්මාන්තය ගත්තොත් එහෙම අපිට මෙන්න මේ ආකාරයට ඒ සම්බන්ධයෙන් කරුණු කීපයක් ගොනු කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව අතීතයේ ඉඳන්ම කුෂිකර්මාන්තය මුල් කරගත් රටක්. විශේෂයෙන්ම කුෂිකර්මාන්තය මුල් කරගත්තයි කියන්නේ අපිට අතීතයේ විවිධ සාක්ෂි සාධක අපිට හම් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ආර්යයන්ගේ පැමිණීමේ ඉඳන් ආර්යයන්ගේ පදිංචි ඉඳන්ම අපේ කුෂිකර්මාන්තයට යොමු වෙලා තියෙන අවස්ථාවන් රාශියක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගත්තාම පුතේ ලෝකයේ කුෂිකර්මාන්තය වගේම ශ්‍රී ලංකාවේ කුෂිකර්මාන්තය ශ්‍රී ලංකාව තුළ වැදගත් වෙන කරුණු කීපයක්ම තියෙනවා. දැන් එකක් තමයි අපි ගත්තොත් එහෙනම් පුතේ ශ්‍රී ලංකාවේ ගත්තොත් වැඩිම භූමි පරිභෝගයක් මම හිතන්නේ යොදාගෙන තියෙන්නේ විශේෂයෙන්ම මේ කුෂිකර්මාන්තය සඳහා. විශාල භූමි පරිභෝගය කියන්නේ භූමිය පරිභෝජනය කරනවා. භූමිය ප්‍රයෝජනය ගන්න තියෙන කුෂිකර්මාන්තය සඳහා. ඒ හින්දා ඔන්න කුෂිකර්මාන්තය ලංකාව තුළ වැදගත් වෙලා තියෙනවා. ඒ වගේ තමයි ලංකාවේ ඉන්න සෑම මිනිහෙක්ම ඍජුව හෝ වක්‍රව කුෂිකර්මාන්තයට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාවත් එක්ක ඇත්තටම ගත්තොත් එම කුෂිකර්මාන්තය ගොඩක් අපිට පේනවා වැදගත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි තව කාරණාවක් අපි කියන්න ඕන. ශ්‍රී ලංකාවේ කුෂිකර්මාන්තයේදී ගත්තොත් එම ලංකාවේ වැඩි වෙන ජනසංඛ්‍යාව පෝෂණය කරන්න තියෙන එකම අංශයක් තමයි කුෂිකර්මාන්තය කියන්නේ. ඉතින් මේ මෙන්න මේ සාධකත් වුණා අපිට පැහැදිලි වෙනවා කුෂිකර්මාන්තය කියන එක කොච්චර දුරට ලංකාව තුළ වැදගත් වෙනවද කියලා. ඒ වගේම තමයි පුතේ අපිට ගන්න පුළුවන් මේ කුෂිකර්මාන්තය වගේම කුෂිකර්මාන්තයේදී නියැලෙන පුජ්‍යලන්ට අමතරව විවිධ රැකියා කරන පුජ්‍යල අපේ රටේ ඉන්නවා. විවිධ රැකියා කරනවා. නමුත් මේ සියල්ලටම ආහාර සපයන්නේ නැත්නම් පෝෂණය ලබා දෙන්නේ කුෂිකර්මාන්තය තුළින්. එහෙනම් අපිට පැහැදිලිව පේනවා කුෂිකර්මාන්තය ශ්‍රී ලංකාව තුළ ඉතා වැදගත් අංශයක් වෙලා තියෙනවා කියලා. දැන් මේ විදිහට ගත්තොත් එම් පුතේ අපිට මේ පාඩම තුළ කුෂිකර්මාන්තයට අදාළව අංශ කීපයක් කතා කරන්න තියෙනවා. අපි බලමු උපරිම වේලාව තුළ ආද මේ ටික කතා කරන්න පුළුවන්ද කියලා. එකක් තමයි වී වගාව අපිට කතා කරන්න තියෙනවා. තේ වගාව ගැන කතා කරන්න තියෙනවා. පොල් වගාව, රබර් වගාව, සුළු අපනයන භෝග, එළවලු සහ පළතුරු වගාව, සත්ව පාලනය, තීවර කර්මාන්තය, මෙන්න මේ කියන කුෂිකාර්මික අංශවලට සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් අපි හිතුවොත් එහෙම දරුණේ කුෂිකර්මාන්තය කියන්නේ මේ භෝග වගා කරන විතරක් නෙමෙයි, සත්ත්ව පාලනය පවා මේකට විශේෂයෙන්ම තීවර කර්මාන්තය පවා අයිති වෙනවා. ඒ සම්බන්ධයෙන් කොටස් එකතු වෙලා අපිට මෙන්න මේ විදිහට ප්‍රශ්න පත්‍රයක් හැදිලා පිළිතුරු සපයන්න පුළුවන් ආකාරයක් තමයි අපි දැන් මේ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් විශේෂයෙන්ම ගත්තොත් එහෙම දරුවනේ මට කියන්න කැමති අපිට මේ පාඩම සාරාංශයක් හදා ගන්න පුළුවන්. දැන් අපි මොනවා කරත් අපි මේ අපේ බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා සාර්ථක භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සපයන්නනේ. දැන් ඒකදී අපිට පුළුවන් ගත්තොත් එහෙම අපිට මේ කිව්ව වගාවන් වල මේ පොදුවේ අපිට අපි කියන අර සාමාන්‍යයෙන් එහෙම පොඩි කෙටි සටහනක් හදා ගන්න පුළුවන්. සරලව පාඩම් කර ගන්න පුළුවන් උපක්‍රමයක් තමයි මේ කෙටි සටහනක්. එහෙම නැත්නම් අපි කියන ගැලීම් සටහනක් තව හදා ගන්න පුළුවන්. ඒකෙදි පළවෙනි එක තමයි පුතේ අපි හදාගන්න ඕනේ මේ කිව්ව වගාවන්ුනි එක තමයි මේ වගාවන් වල වැදගත්කම කියලා අපි නිර්මාණය කර ගන්න ඕනේ. නැත්නම් ලියා ගන්න හදා ගන්න ඕනේ. දෙක තමයි මේ වගා සිදු කරන කලාප ගැන. මොන වගේ කලාප වලද මේ වගා සිදු කරන්නේ කියලා අපි ඔන්න ඊළඟ කොටස හදා ගන්න ඕන. ඊළඟ තමයි ඒකට අදාළව මේ වගාවන් වලට බලපාන උසාධක තියෙනවා. දැන් මේ අපි දැන් ඉස්සරහදී කතා කරමු. මේ බලපාන උසාධක. ඊළඟ එක තමයි අපි මේ කතා කරන්න ඕනේ මේ වගේ තියෙන පරේෂණ ආයතන. මොන පරේෂණ ආයතන තියෙන්නේ, මොනවද ඒ සම්බන්ධයෙන් තියෙන ආයතන කියලා. ඊළඟට අපි කතා කරන්නේ මේවත් එකම තියෙන නිෂ්පාදනයන් ගැන. මේ වගාවත් එකම තියෙන නිෂ්පාදනය. ඒ වගේම තමයි පුතේ අපි මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනුනේ මේ වගාවන් වලට වර්තමානයේ තියෙන ගැටලු සම්බන්ධයෙන්. මෙන්න මේ කාරණා සියල්ලම අපි ඒක රාශි කරගත්තොත් අපිට මේ පාඩම ඉතා සාර්ථකව පිළිතුරු සැපීම සඳහා අදා ගන්න පුළුවන්. දැන් පුතලට මන් තේරෙන්නේ නැති මේක සාරාංශ කරන හැටි මම ඊටම සරලව කිව්වා. එකක් තමයි අපි මේ වගාවේ වැදගත්කම බලමු. ඊළඟ තමයි මේ වගාව කරන ප්‍රදේශයන් මොනවද කියලා බලමු. ඊළඟ තමයි අපි මේ වගාවන් වලට බලපාන උසාධක බලමු. ඊළඟට අපි බලමු මේ වගේ සාධකත් එක්ක මේ වගේ තියෙන නිෂ්පාදනයන් මොනවද, ඒ වගේ මේවට බලපාන ගැටලු මොනවද කියලා. හා ඒකදී අපි විශේෂයෙන්ම දැන් සලකා බලන්න යන වගාවක් තමයි අපි හැමෝටම වැදගත් වෙන ලංකාවේ බොහෝ දිස්ත්‍රික්ක ප්‍රමාණිකම සිදු කරන වගාවක් තමයි වී වගාව කියන එක. දැන් ආදරණීය දරුවනේ මේ වී වගාව සම්බන්ධයෙන් අපිට අර කිව්ව කාරණාත් එක්කම මෙන්න මේ ආකාරයට අපිට ඒක ඊට අදාළව කරුණු රාශියක් ඒක රාශි කරන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව තුළ වී වගාවේ වැදගත්කම ඔන්න අර මං කිව්ව විදිහට අර අපි අර පොයින්ට් කරගත්ත එහෙම නැත්නම් අපි අර හදාගත්ත කුඩා අනුමාත්‍රිකාව වලට මේ කරුණු ටික පුරව ගන්න දැන් අපි උත්සාහ කරොත් අපිට අවසානයේ ඉතා සාර්ථකව අර කෙටි සනහනක් ආසිතව කරුණු නිර්මාණය කරගන්න පුළුවන්. ඒකේ පළවෙනි එක තමයි අපි ගත්තොත් එහෙම වී වගාවේ වැදගත්කම. ඇත්තනම් පුතේ අපේ රටේ වී වගාව අතීතයේ ඉඳන්ම තිබිලා තියෙනවා. විශේෂයෙන්ම වී වගාව අතීතයේ ඉඳන් තිබ්බට යම් බාධාවක් ආව නම් ඇවිල්ලා තියෙන්නේ අර අපේ රටේ බ්‍රිතාන්‍ය පාලන සමය කාලය තුළ වී වගාවට ලොකු තැනක් කියලා දෙන්න බලාපොරොත්තුනේ හේතුව එලට වෙනත්තු වගාවන් තුලින් විශේෂයෙන්ම ආදායම් උපයීමේ බලාපොරොත්තුව තිබ්බ හින්දා. නමුත් අපේ රටේ වගාවට යොමු වීම නිදහසින් පස්සේ ඊටම මූලික කරගෙන වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඔය ගල්ඔය ව්‍යාපාර විවිධ වැඩසටහන් යටතේ ඒ වගේ මහ වැලි ව්‍යාපාර යටතේ අපිට පැහැදිලි වෙනවා ලංකාව විශේෂයෙන්ම නිදහසින් පස්සෙත් ගමන් කරලා තියෙන මේ කෘෂිකර්මාන්තය මුල් කරගෙන විශේෂයෙන්ම වී වගාව සඳහා තමයි මූලික කටයුතු සැලසුම් කරගෙන ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. ඒකදී පුතේ විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ රටේ ලෝකයේ වගේම අපේ රටටත් විශේෂයෙන්ම තියෙන හරිත විප්ලවයේ බලපෑම වෙනවා. මේ හරිත විප්ලවයේ බලපෑම තුළ ලංකාවේ වී වගාව 1960 වගේ වෙද්දී විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා යනවා. අතට මේ වී වගාවේ වැදගත්කම ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් මෙන්න මේ කාරණා ඉතා වැදගත් වෙන එකක් තමයි පුතේ ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය වශයෙන් බත් නිෂ්පාදනය කර ගැනීමද වී වගාව බලපාලා තිනවා. ඒ වගේ තමයි මේ වී වගාව කර්මාන්ත රැසකට අමුද්‍රව්‍ය සපයනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම අපි සහල් නිෂ්පාදනය තුළින් විශේෂයෙන් බත් නිෂ්පාදනය කරන ඒ වගේ තමයි විවිධ අතුරු රස කැවිලි හදාගන්න විවිධ විවිධ ආහාර පාන හදාගන්න අපිට මෙන්න මේ වී වගාව බලපාලා තියෙනවා. ඒ වගේ තමයි මේ වී වගාව ගත්තොත් එහෙම පුතේ ලෝකයේ වගේම ශ්‍රී ලංකාවෙත් වැඩිම යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණයක් භාවිතා කරන විශේෂයෙන්ම ගත්තොත් එහෙම විවිධ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් භාවිතා කරන වගා ක්‍රමයක් හැටියට හඳුන්වන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම පැලසිටුවීමේ ඉඳන් අස්වැනු නෙලීම දක්වා විශාල වශයෙන් යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණයක් භාවිතා කරන වගාවක් තමයි වී වගාව. සමහර ඒවා සමහර පැතිවල විවිධ ආවේනික නම් වලින් ඒවා හඳුන්වනවා. දැන් ඔය කොළ මඩින යන්ත්‍ර තියෙනවා සමහර පැතිවල විශේෂයෙන්ම ඔය විශාල වශයෙන් වී වගා කරන ප්‍රදේශ වලට ඒවට අර ඒ ප්‍රදේශ වලට ආවේනික නම් දාලා තියෙනවා. දුවේ පුතේ විශේෂයෙන්ම මම සමහර තැන් වල අහලා තියෙනවා සුනාමිය කියන භූතය කියන අනේ විවිධ ප්‍රාදේශීය බස් වහරෙන් එකක් ටිම හදාගත්ත නම් යොදාගෙන විවිධ යන්ත්‍ර සූත්‍ර හඳුන්වලා ඒ දුරින් යොදාගෙන. ඔතන අපිට මේ වී වගාවේ වැදගත්කම ගත්තොත් මෙන්න මේ ආකාරයට කණු රාශියක් මගින් වී වගාවේ වැදගත්කම පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම වී වගා කරනවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාරිසරික කලාප හතරක් යටතේ. පරිසර තත්ත්වයන් හතරක් තියෙනවා. මේ මේ මේකත් ඉතා වැදගත්. උතන මං කියන්නේ අර විභාග කරන කලාප ගැන, ප්‍රදේශ ගැන, දිස්ත්‍රික්ක ගැන අපි දැනගන්නත් ඕනේ කියලා වගාවකදී. ඒකේ ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ විභාග කරන කලාප හැටියට තියෙනවා. එකක් තමයි වියලි කලාපය. විශේෂයෙන් වියලි කලාපය ගත්තොත් එහෙම වියලි කලාපෙට තමයි ඔය අපි අනුරාධපුරය, පොළොන්නරුව වගේ ප්‍රධාන දිස්ත්‍රික්ක පදනම් කරගෙන විභාගාව ඉතිර තියෙන්නේ. මේවයි ගත්තොත් එහෙම විශාල වශයෙන්ම තැනිතලා සහිත බිම්වල ජල සම්පාදනය සහ වාරි මාර්ග ක්‍රම උපයෝගී කරගෙන මේ වගේ විභාගා කරනවා. ඊළඟට ගත්තොත් එහෙම තව එකක් තමයි අපිට ගන්න පුළුවන් අතරමැදි කලාපය. අතරමැදි කියන්නේ මේ තෙත්තාවියලි කලාප අතර තමයි මේ අතරමැදි කලාපය තියෙන්නේ. විශේෂයෙන් මේ අතරමැදි කලාපෙට අපිට ගන්න පුළුවන් කුරුණෑගල, බදුල්ල, මොනරාගල වගේ දිස්ත්‍රික්කවල තමයි මේ විභාගාව කරන්නේ. එතනදී අපිට විශේෂයෙන්ම කුරුණෑගල ගැන අපි මතක් කරගන්න ඕනේ දරුවනේ. කුරුණෑගල දිස්ත්‍රික්කය තමයි ලංකාවේ වැඩි වශයෙන්ම වී වගා කරන දිස්ත්‍රික්කයේ බවට අපිට හඳුනා ගන්න පුළුවන්. අපි අනුරාධපුරය හෝ පොළොන්නරුව කියලා හිතන් ඉන්නවා නම් ඒක නෙමෙයි පිළිතුරු බවට පත් වෙන්නේ. වැඩිපුරම වී වගා කරන දිස්ත්‍රික්කයක් හැටියට ගත්තොත් එහෙම වැඩිපුරම වී වගා කරන දිස්ත්‍රික්කය තමයි ශ්‍රී ලංකාවේ තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කය. ඒ වගේම තමයි දරුවනේ තෙත් කලාපෙත් වී වගා කරනවා. තුන්වෙනි කලාපය තෙත් කලාපය. විශේෂයෙන් මේකට ගත්තොත් එහෙම ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ, ගම්පහ ආදී දිස්ත්‍රික්ක ගණනාවක් මෙම මේ තෙත් කලාපෙට අයිති වෙනවා. විශේෂයෙන්ම වර්ෂා ජලය මුල් කරගෙන ගංගා ආශ්‍රිතව ගංගා නිම්න පදනම් කරගෙන මේ තෙත් කලාපේ වී වගා කිරීම සිදු කරනවා. ඊළඟට කලාපයක් හැටියට අපිට ගන්න පුළුවන් ඕකේ තියෙන කඳුකර බිම් කලාපේ නැත්නම් කඳුකර කලාපය හැටියට අපිට සලකන්න පුළුවන්. විශේෂයෙන් මේ කඳුකර බිම් කලාපේට අපි ගත්තොත් එහෙම මහනුවර, බදුල්ල, නුවරඑළිය කියන දිස්ත්‍රික්ක විශේෂයෙන්ම අයිති වෙනවා. මේ වගේ විශේෂ ලක්ෂණය තමයි අර හෙල් මලු ක්‍රමයට තමයි මේ වගේ වී වගා කරන්න. හෙල් මලු ක්‍රමය කියන්නේ පඩිපෙළක ස්වරූපෙට හරි ලස්සනට මේ ප්‍රදේශවල නොල වලපන විශේෂයෙන්ම නුවරඑළිය, වලපනේ ආදී ප්‍රදේශවල මේ හෙල් මලු ක්‍රමයට වී වගා කිරීම සිදු කරනවා. ඒකෙදි විශේෂත්වයක් දෙනවා පුතේ, ලංකාවේ අඩුවෙන්ම වී වගා කරන දිස්ත්‍රික්කය තමයි නුවරඑළිය දිස්ත්‍රික්කය. විශේෂයෙන් මේ සඳහා භෞතික පරිසර තත්ත්වයන් බලපාලා තිනවා අඩුම වී වගාවක් සිදු කිරීම සඳහා. ඒ වගේම තමයි දැන් අපි ඔන්න කතා කරා වී වගාවේ තියෙන වැදගත්කම කතා කරා, වී වගා කරන දිස්ත්‍රික්ක එහෙම නැත්නම් අපි කලාප කතා කරා. ඊළඟ මාතෘකාව අපි අර පොයින්ට් කරගත්ත මාතෘකාව නැත්නම් අපි අර අනු මාතෘකාවලින් හදාගත්ත එක තමයි වී වගාවට බලපාන්නා වූ සාධක. පුතේ වී වගාවට බලපාන්නා වූ සාධක හැටියට ගත්තොත් ප්‍රධාන වශයෙන් අපිට සාධක දෙකක් වෙන් කරගන්න පුළුවන්. එකක් තමයි භෞතික සාධක, අනික තමයි මානව සාධක. භෞතික සාධක හැටියට ගැනීම පුතේ විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම වර්ෂාපතනය, උෂ්ණත්වය, පස වගේ දේවල්. මානව සාධක හැටියට ගැනෙන්නේ යන්ත්‍ර සූත්‍ර, ඒ වගේම විවිධ ප්‍රවාහන මාධ්‍යයන්, ගබඩාකරණය, ශ්‍රමය, මෙන්න මේ දේවල් තමයි බලපාන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම පුතේ වීවගාවට සාමාන්‍ය මිලිමීටර් 1900ක වගේ වර්ෂාපතනයක් අවශ්‍ය වෙනවා. උෂ්ණත්වය ගත්තොත් එහෙම සෙල්සියස් අංශක 21ක්, සෙල්සියස් අංශක 35ක උෂ්ණත්වයක් මේ සඳහා ඉතා යෝග්‍ය වෙනවා. ඒ වගේම ජලය රඳා පවතින දියලු සහිත පස්වල තමයි විභාගව සිදු කරන්නේ. ඒ වගේම අපි මානව සාධක හැටියට ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් විශේෂයෙන්ම මේ සඳහා ශ්‍රමයදායක වෙන්න ඕන. ඒ වගේම විවිධ යන්ත්‍ර සූත්‍ර මේ සඳහා අවශ්‍ය වෙනවා. විශාල වශයෙන්ම අනුරාධපුර පොළොන්නරුව පැත්තේ එහෙම අපිට ගියොත් විශාල වූ යන්ත්‍ර සූත්‍රාසයෙන් තමයි විභාගව සිදු කරලා අසොන් නෙලීම් දක්වා කරන්නේ. ඉතින් ඊළඟට වෙළඳපොළ, මෙන්න මේ වගේ භෞතික හා මානව සාධක විභාගව කෙරෙහි බලපානවා. ඊළඟ ගත්තොත් එහෙම විභාගව ආශ්‍රිත නිෂ්පාදන ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන්ම අපි අපේ ආහාර වශයෙන් සහල් නිෂ්පාදනය කරනවා. සහල් වලට අමතරව විවිධ රස කැවිලි, විවිධ වෙනත් ආහාර පාන වර්ග නිෂ්පාදනය කරමින් මේ අපේ විවගාව විවිධ නිෂ්පාදන රාශියකට බලපැවැත්වමින් පවතිනවා. ඒ වගේම දරුවනේ දැන් මේක ගත්තොත් එහෙම කියන්න ඕන මේක සම්බන්ධයෙන් විවගා සම්බන්ධයෙන් පරේක්ෂණ ආයතන ලංකාවේ ගණනාවක් තියෙනවා. මේ පරේක්ෂණ ආයතනවලින් විවගා සම්බන්ධයෙන් පරේක්ෂණ බවතලා සුදුසු විවගා වගාවට තෝරගෙන බීජ වර්ග තෝරගෙන මේවා කලාප මට්ටමේ නැත්තම් මේ තියෙන විවිධ දේශගුණ තත්ත්වයන් යටතේ වගා කිරීමට ලබා දෙන. ඒකෙදි තියෙන ප්‍රධානම වී පරේක්ෂණ ආයතන තමයි බෝම්බුවල, මහයිලුක්පල්ලම, බතලේගොඩ, හිඟුරක්ගොඩ, අම්බලන්තොට වගේ කියන ඒවා තමයි ලංකාවේ තියෙන විශේෂම වී පරේක්ෂණ ආයතන. විශේෂයෙන්ම ගත්තොත් එහෙම පුතේ මෙහෙම මුල් අකුරු වලින්ම මේවා මේ කියන මුළු සම්පූර්ණ නම අපි මේවා හඳුන්නේ නැහැ. සාමාන්‍ය උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි බෝඹුවලට කියනවා BW කියලා. ඒ වගේ තමයි පුතේ බතලේගොඩට කියනවා BG කියලා. ඒ වගේම තමයි හිඟුරක්ගොඩට අපි H කියලා හඳුන්වනවා. මහයිලුක්පල්ලම MI කියලා හඳුනන. පුතේ මෙව්වා විශේෂයෙන්ම අර අපි කියන බහුවර්ණ ප්‍රශ්න පත්‍ර මාලාව තුළ අහන්න පුළුවන් තැන්. ඒ කියන්නේ පොඩ්ඩක් අපි අවධානයෙන් ඒ පිළිබඳ කටයුතු කරන්න ඕන. ඊළඟට තමයි අපිට ගන්න පුළුවන් මේක දැන් අපි පරේක්ෂණ ආයතන ගැන සඳහන් කරගත්තා. ඊළඟට මේකෙන් අහන්න පුළුවන් තැනක් තමයි පුතේ අපි මේ විභාගාවේ වර්තමානයේ බලපාන්නා වූ ගැටලු මොනවද කියලා. දැන් වර්තමානයේ වෙද්දි ගැටලු තමයි පුතේ විශේෂයෙන්ම ඔය විභාගව සඳහා වනසත්තු උදුරු බලපාලා තියෙන නිසා විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ඔය අනුරාධපුර පොළොන්නරුව, මයංගනේ, හසලක ආදී ප්‍රදේශවල විශේෂයෙන් වල්ලාලි උවදුරුත් එක්කම විභාගව ගොඩක් දුරට අඩාල වෙලා තියෙනවා. සම්බන්ධයෙන් අපිට මේ පැත්තෙන් කාලීනව හන්නත් පුළුවන්. ඊට අමතරව විවිධ දේශගුණ විපර්යාස, ගං වතුර, සුලි සුලන් මෙන්න මේත් එක්කම හොන විභාගයට යම් යම් බාධා ඇවිතිලා තියෙනවා. ඒ වගේ තමයි අර විශාල භූමි කට්ටි වෙලා යනවා. විශේෂයෙන්ම දරුවන් අතර බෙදී යාම තුළ මෙන්න මේ විශාල වගාබීන් කට්ටි වෙලා යනවා. මේකත් අපිට ප්‍රධාන වශයෙන්ම ගැටලුවක් හැටියට හඳුනා ගන්න පුළුවන්. ඊට අපතරව ශ්‍රමය යොදා ගැනීමේ ගැටලු ඇවිල්ලා තිනා. ඒ වගේම තමයි විශේෂම කුඹුරු ඉඩම් ගොඩවීම. මෙන්න මේ ආශ්‍රයෙන් විවිධ වූ ගැටලු ඇවිල්ලා අද වෙද්දී අපි දන්නවා හාල් වල මිලත් ඉතා ඉහළ ගිහිලා තිනා. ඉතින් මේ විභාගවට ඇති වෙන ගැටලුත් එක්ක මෙන්න මේ වගේ කාරණා, මේ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. උතන අපි දැන් පළවෙනි කතා කරගත්තා වගේ දරුවනේ විභාගාවේ තියෙන සියලුම සාධකයන් මේ සම්බන්ධයෙන් අපි කතා කරා. හරි, ඊළඟට අපිට තියෙන වගාවක් තමයි කතා කරන්න තියෙන තේ වගාව. විශේෂයෙන් මේක අපි මේ තේ ගාව කතා කරොත් මේක අපිට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් තමයි උරුම වෙන්නේ. ලෝකෙට නම් තේ වගාව හඳුන්වලා දීලා තියෙන්නේ චීන ජාතිකයෝ. නමුත් ශ්‍රී ලංකාවට මේක හඳුන්වලා දෙන්නේ අපේ රටේ එවකට පාලනය කරපු ඉංග්‍රීසි ජාතික ජාතිකයන් විසින් වන ජේම්ස් ටේල් විසින් තමයි අපේ ලංකාවට මේක හඳුන්වලා දෙන්නේ. ඒකේ විශේෂත්වයක් තමයි අපි ඉන්න මේ ප්‍රදේශයේ ආශ්‍රිතව තමයි ලංකාවේටම හඳුන්වලා දෙන තේ පැලේ රෝපණය කරලා තියෙන්නේ. පුතාලා දන්නවා ඇති දෙල්තොට කිට්ටු කරලා තියෙන ලූල් කඳුර වතුයාය. මේ වතුයාය තමයි පළවෙනි තේ ගහ රෝපණය කරලා තියෙන්නේ 1867 දී තමයි මේ තේ පැලය රෝපණය කරලා තියෙන්නේ මේ ලූල් කඳුර වතුයායේ. තේවගාව ගත්තොත් එහෙම තේවගාව මෙන්න මේ වගේ වැදගත්කම් කීපයක් තියෙන එකක් තමයි මේක වතුවගාවක්. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල විශාලම භූමි පරිභෝගයේ බවට පත් වෙලා තියෙන, විශාල විදේශ විනිමයක් උපයන වතුවගාවක් බවට පත් වෙලා තිනා, නැත්නම් භෝගයක් බවට පත් වෙලා තිනවා. ඒ වගේම විශාල කම්පරු පිරිසක් යොදා ගන්න ශේෂයක් අපිට මේක හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගත්තොත් අපිට තේවගාවෙත් මෙන්න මේ ආකාරයට සුවිශේෂී වූ වැදගත් කාරණා කීපයක්ම අපිට ඒක රාශි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වී වගාව වගේම තමයි තේ වගාවත් ලංකාවේ ප්‍රධාන කලාප කීපයක වගා කරනවා. ඒ කලාප හැටියට ගත්තොත් එහෙම අපිට ප්‍රධාන කලාප තුනකට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි උඩ රටතේ, අනික මැද රටතේ, අනික තමයි පහත රටතේ. සාමාන්‍ය පුතේ මේ උඩ රට, පහත රට, මැදි රට කියලා වෙන් කරන්න මූලික වශයෙන්ම අපිට බලපාලා තියෙනවා භූෂමතාවයන්. ඒ අනුව භූමියේ තියෙන උච්චත්වය පදනම් කරගෙන උඩ රටතේ තියෙනවා භූමිය ඉඳන් මීටර් 1220ට වඩා උස ප්‍රදේශ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම නූරෙලිය ආසිත ප්‍රදේශයි තියෙනවා. ඊළඟ ගත්තොත් මැද රටතේ සඳහා අයිති වෙනම මීටර් 1000 මීටර් 610ත් 1120ත් අතර ප්‍රදේශ. විශේෂයෙන්ම මහනුවර, මාතලේ, බදුල්ල වගේ තමයි මැද රටතේ නිෂ්පාදනය කරන ප්‍රදේශ බවට පත් වෙන්නේ. පහත රටතේ මුදු මට්ටම ඉඳන් ගත්තොත් එහෙම සාමාන්‍ය පුතේ මීටර් 610ට වඩා පහත් ප්‍රදේශ තමයි මැද රට පහත රටතේ සඳහා ඉති වෙන්නේ, නැත්නම් වගා කරන ප්‍රදේශ බවට පත් වෙන්නේ. විශේෂයෙන්ම මාතර, ගාල්ල, හම්බන්තොට ආදී ප්‍රදේශ තමයි විශේෂයෙන්ම මේ තේ වගාවේදී අර කියන ප්‍රදේශ වලට අයිති වෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඕකෙත් අපිට අහන්න පුළුවන් ප්‍රදේශයක් දීලා මේ අයිති වෙන කලාපයන්ගේ උච්චත්වය අහන්න පුළුවන් ප්‍රශ්නයකද පුතේ. ඉතින් මේ පිළිබඳවත් අපි හොඳ අවධානයෙන් පාඩමේ තියෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම මේකේ තේ වගා කරන සම්බන්ධයෙන් තියෙන පරේක්ෂණ ආයතන නූරි දිස්ත්‍රික්කයේම පිහිටලා තිනවා. තලව කැලේ කියන ප්‍රදේශයේ තමයි ශ්‍රී ලංකාවේ තේ පරේක්ෂණ ආයතනය පිහිටලා තියෙන්නේ. ඒකට නම් පුතේ අර කේ වගේ අකුරු මොකුත් නැහැ. කෙලින්ම අපිට නම් කරන්න පුළුවන් තලව කැලේ කියලාම. නමුත් අරකේ අපි දැක්කා විවිධ අක්ෂර මාධ්‍යන් යොදාගෙනත් සමහර තැන් හඳුන්වලා ප්‍රශ්න අපිට යොමු වෙන්න පුළුවන්. ඊළඟට ගත්තොත් එහෙම පුතේ මේකට තේ වගාවට බලපාන උසාධක මම කිව්වා වගේ ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි භෞතික සාධක, අනික තමයි මානව සාධක. දැන් ඒකෙදී පුතේ භෞතික සාධක තමයි විශේෂයෙන්ම ගත්තොත් එහෙම වර්ෂාපතනය. වර්ෂාපතනය ගත්තොත් එහෙම තේ වගාවට මිලිමීටර් 1900ත් 5400ක් වගේ වර්ෂාපතනයක් බලපානවා. ඒ වගේම තමයි උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ත් 27ක් අතර වගේ අතර උෂ්ණත්වය බලපැවැත්වෙනවා. ඊළඟ භෞතික සාධක හැටියට ගන්න පුළුවන් බලපාන උපස තමයි ලොම් ලැටරයිට් කියන පස තමයි මේ සඳහා බලපාලා තියෙන්නේ. මේකේ තියෙන මානව සාධක තමයි දරුවනේ අපිට ගන්න පුළුවන් පුහුණු ශ්‍රමය අවශ්‍ය වෙනවා. දියුණු ප්‍රවාහන ක්‍රම මේක සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේ තමයි පුතේ වෙළඳ පොළ අවශ්‍ය වෙනවා. දේශීය වගේම විදේශීය වෙළඳ පොළත් අපිට මේ සඳහා බලපැවැත්වෙනවා. ඒ ගත්තොත් එහෙනම් පුතේ මේ ආසිත නිෂ්පාදන විවිධ වූ නිෂ්පාදන රාශියක් වෙනද පොරට නිකුත් කරනවා. විශේෂයෙන් පුතාලා දැකලා ඇති සමහර තැන්වල තියෙන දැන් ඔය ටීවී එකේ හැම මම දැකලා තියෙන ඇඩ්ස් දානවා. වෙන ප්‍රචාරක දැම්මින් වලට ඒව ඉදිරිපත් කරනවා. ඔය තියෙනවා ග්‍රීන් ටී කියනවා නේද, කළු ටී කියනවා, විවිධ වෛද්‍ය විද්‍යාත්මක වලට හදලා තියෙන තේ නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම තමයි තේ කැට තියෙනවා. ඒ වගේම තමයි කුරුඳු තේ තියෙනවා. මෙන්න මේ ආකාරයට ගත්තොත් විවිධ වූ නිෂ්පාදන පෙළක් විශේෂයෙන්ම අපේ වෙළඳ පොළට දේශීය වගේම විදේශීය වෙළඳ පොළටත් යොමු කරලා තියෙනවා. ඒ වගේම මම කියන්න කැමති දරුවනේ ලෝකයේ තියෙන හොඳම තේ නිෂ්පාදනය කරන රටක් හැටියට තමයි ශ්‍රී ලංකාව හඳුනාගෙන ඉන්නේ. විශේෂයෙන්ම ලංකාවේ ලෝකෙට ඉදිරිපත් කරන හොඳම තේ සිංහල අකුරින් තමයි ඉදිරිපත් කරන්නේ.